කූවේකුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සූදානම ඌවේ ගුරු කිතරින් ඉතිහාසයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ 6 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවිල ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ එරන්දි දිල්රුක්ෂි ගුරුමෑණියන්.
සුබ දවසක් දුවේ පුතේ. අද මම ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ 10 ශ්‍රේණියේ ඉතිහාසයේ විෂයයට අදාළ විද්‍යාත්මක භාවිතයේ පරිණතියත් සමග ශ්‍රී ලංකාවේ පැරණි වාරි ශිල්පීන් හඳුන්වා දුන් ජල කළමනාකරණය කියන කොටස. ඉතින් මේ පාඩම 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට විතරක් නෙවෙයි 11 හා 8 ශ්‍රේණිවල ඉගෙනම ලබන දූල පුතාලටත් වැදගත් වෙනවා. හොඳයි අපි එහෙනම් බලමු අපේ පැරණි වාරි තාක්ෂණය පිළිබඳ එවකට සිටි ඉංජිනේරුවන් තුල තිබූ දක්ෂතාවයන් මොනවද කියලා. පුතේ ඕගොල්ලොන් දන්නවා අපේ රටේ ඓතිහාසික යුගයේ ජනාවාස බොහොමයක් ව්‍යාප්ත වෙලා තිබිලා තියෙන්නේ වියදි කලාපේ. ඒ කියන්නේ අනුරාධපුර, පොළොන්නරුව වගේ ප්‍රදේශවල. හැබැයි මේ ප්‍රදේශවලට ලැබෙන අඩු වර්ෂාපතනයත් ඒ නිසා කෘෂිකාර්මික කටයුතු කරගෙන යනකොට අඩු වර්ෂාපතනයත් වගේම වියලි කලාපයේ දක්නට ලැබෙන ගංගාවලින් ලැබෙන ජලය ප්‍රමාණවත් වෙලා නැහැ. නමුත් ඓතිහාසික යුගයේ ජනතාවගේ ජීවනෝපාය වෙලා තියෙන්නේ කෘෂිකර්මාන්තය. ඉතින් ඒක නිසා මේ ප්‍රදේශවල වගා කරන්න අවශ්‍ය සරුපසක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ රතු දුඹුරු පස. ඉතින් මේක කෘෂිකාර්මික සඳහා සුදුසු පසක්. ඉතින් ඒ නිසා ඔවුන් වියලි කලාපේ ජනාවාස ව්‍යාප්ත කිරීමට පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ නිසා වියලි කලාපයේ ජීවත් වූ මිනිසුන්ට මුහුණ දෙන්න සිදු ප්‍රධානතම අභියෝගය තමයි ගොවිතැන් කටයුතු වලට සහ එදිනෙදා තමන්ගේ ජීවන අවශ්‍යතා වලට ප්‍රමාණවත් තරමින් ජලය රැස් කරගන්නේ කොහොමද කියන එක. අපි දැන් බලමු ඔවුන් මේ ගැටලුව සඳහා යොදාගෙන තියෙන උපක්‍රම මොනවාද කියලා. ජලය රැස්කර ගැනීම සඳහා අනුගමනය කළ කවර උපක්‍රමණයක් වුවත් හැඳින්වීමට යෙදිය යුතු වඩාත් සුදුසුම වචනය තමයි ජලය කළමනාකරණය කියන එක. ජල කළමනාකරණය කියන එක. එහෙනම් අපේ රටේ ජීවත් වූ විද්‍යාඥයින්ගේ හා ඉංජිනේරුවරුන්ගේ විශ්මිත දැනුමේ ස්වභාවය මෙන්න මේ ජල කළමනාකරණය සඳහා ඔවුන් විසින් කර තියෙන නිර්මාණ දෙස විමසිල්ලෙන් බැලූ විට අපට මනාව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ජල කළමනාකරණය සඳහා ඔවුන් විවිධාකාරයේ උපක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවා තමයි මහවැව් තැනීමේ තාක්ෂණය, අමුණුහා ඇලමාර්ග තැනීමේ තාක්ෂණය, පොකුණු නිර්මාණය කිරීමේ තාක්ෂණය, ජල උද්‍යාන තැනීමේ තාක්ෂණය. ඉතින් මෙන්න මේ හතර වියලි කලාපයේ පුරාම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ප්‍රධාන හතරේ ජල කළමනාකරණය තාක්ෂණය කොහොමද කියන එක. එහෙනම් අප මුලින්ම අවධානය යොමු කරමු මහවැව් තැනීම ආරම්භ වුණේ කොහොමද කියලා. පැරණි ශ්‍රී ලංකාවේ ගම්වැව්, ඒ කියනවා අපි ඒවට කියනවා වාපිගම් කියලා, මෙන්න මේ ගම්වැව් පිළිබඳ තොරතුරු මුල් ඓතිහාසික යුගයේදී කතා කරනවා. ඒ කියන්නේ වැවක් කේන්ද්‍ර කරගෙන තමයි ගම්මාන බිහි වෙලා තියෙන්නේ. උදාහරණ තමයි සුමන වාපිගාම, කඩහ වාපිගාම, මෙන්න මේ වගේ වැව් ගම්මාන මුල් කාලයේ තිබිලා තියෙනවා. ඉතින් මුල් කාලයේ ගම්මට්ටමේ කුඩා වැව්සෑදීම සඳහා නායකත්වය අරගෙන තිබිලා තියෙන්නේ ගමිකීන් විසින්. ගමිකීන් කියලා කියන්නේ එහෙනම් ගමේ නායකයා. එහෙනම් ගමේ ප්‍රධානියා. එහෙනම් මේ ගමේ නායකයා තමයි ගම්මට්ටමින් කුඩා වැව් තමයි ඒගොල්ලෝ හදාගෙන තින්නේ. ඒ කියන්නේ ගමකට අවශ්‍ය කරන ජලය සපයගෙන තින්නේ ඒ ගමට අයිති ඒ කුඩා වැවෙන්. හැබැයි ටික කාලයක් යනකොට ගම් වැව් වලින් ලබා ගන්නා ජලය මිනිසුන්ගේ වැඩ කටයුතු වලට ප්‍රමාණවත් වෙලා නැහැ. ඉතින් ඒ ජනගහනය වැඩිවීමත් එක්කම අවශ්‍යතාවයන් වැඩිවීම හින්දා. ඉතින් ඒක නිසා කල්යත්ම කුඩා වැව් කිහිපයක් ඇලමාර්ග මගින් එකිනෙකට සම්බන්ධ කරලා වැව් පද්ධතියක් සෑදීමට පරුමකවරුන්ගේ මූලිකත්වයෙන් සිද්ධ කර තියනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ වැව් එකිනෙකක් සම්බන්ධ කරලා ඒ සංරක්ෂණය, ජල සංරක්ෂණය, ජලය සංරක්ෂණය කළා. එහෙනම් ඒගොල්ලෝ ජලය ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. ඉතින් ඒක පරුමකින් තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ විශාල වැව් ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා. කියන්නේ විශාල වැව් ඕන. ඊට පස්සේ තමයි විශාල වැව් හදන්න පටන් ගන්නෙ. ඉතින් ඒ අතර රජවරුන්ගේ අනුග්‍රහය ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මහ වැව් හදන්න ලෙහසියෙන් බෑ. හොඳ නායකයෙක් ඉන්න ඕනේ. ඒක නිසා තමයි රජවරුන්ගේ අනුග්‍රහය ලබා දීලා තියෙනවා මෙන්න මේ විශාල වැව් හදන්න. ඉතින් අපි ඉතිහාසය තුලින් අපි ඉගෙන ගන්නවා මහා විශාල වැව් හදන්න රජවරු මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙනවා කියලා. මහවැව් ඉදිකිරීම තුලින් බලාපොරොත්තු වෙලා තියෙන අරමුණු කීපයක් බලමු අපි. මෙන්න මේ අරමුණු මොනවද කියලා බලන්න. ඒ අතර වැදගත් වෙනවා වැඩි වෙන ජනගහනයට අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු සාර්ථක කරගන්න මේ අරමුණක් බවට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි ගම් වතුර පාලනය කිරීම. එහෙනම් අපි දන්නවා වර්ෂා කාලයේදී අධික ජල ධාරාවක් මේ ගංගා වලින් රැගෙන යනවා. එතකොට ගම් වතුර ඇති වෙනවා. ඉතින් මේ වැව් හදපු එකෙන් මේ ගම් වතුර පාලනය කරන්න කටයුතු කළා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි නාගරික ජනතාවගේ වෙනත් අවශ්‍යතා සපුරා ගන්න. ඒ කියන්නේ වෙනත් අවශ්‍යතා කියලා කියන්නේ මේ මිනිස්සු එදිනෙදා ජලය පරිභෝජනය කරනවා. ඒ කියන්නේ නෑමට, රෙදි සෝදන්න, අන්න ඒ වගේ අවශ්‍යතා සඳහා. එහෙනම් මෙන්න මේ නාගරික ජනතාවගේ වෙනත් අවශ්‍යතා සඳහාත් ඔන්න ජලය අවශ්‍යතාවය දැනිලා තියෙනවා. ඉතින් ඒක නිසා මහ වැව් හදන්න කටයුතු කළා තියෙනවා. ඉතින් මෙන්න මේවට අපි කියනවා බහුවිධ කරුණු. එක කරුණක් නෙමෙයි, මෙන්න මේ වැවකින් මේ බහුවිධ කරුණු පදනම් කරගෙන තමයි මහ වැව් ඉදි කළා තියෙන්නේ. එහෙනම් අපි අවධානය යොමු කරලා බලමු පැරණි ලංකාවේ රජවරු වැව් නිර්මාණය කිරීමට මොන වගේ දායකත්වයක් දක්වලා තියෙනවද කියලා බලන්න. එහෙනම් අපේ පැරණි රජවරු මෙන්න මේ වැව් හදන්න මූලිකත්වය අරගෙන තියෙනවා. ඒ තමයි පණ්ඩුකාභය රජතුමා. ඔයගොල්ලෝ දන්නවා පණ්ඩුකාභය රජතුමා. එහෙනම් පණ්ඩුකාභය රජතුමා ජය වැව, ගාමිණී වැව, අභය වැව මෙන්න මේ කියන වැව් තුන නිර්මාණය කරලා තියෙනවා. අද අභය වැව බසවක්කුලම වැව කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට දේවානම්පියතිස්ස රජතුමා කරවලා තියෙනවා එක වැවක්. ඒ තමයි තිසා වැව කියලා කියන්නේ. ඊළඟට වසඹ රජතුමා. අපි වසඹ රජතුමා ගැන කතා කරනවා ඉතිහාසයේ විශාල වැව් තැනීමේ ආරම්භක පාලකයා කියලා. ඒ කියන්නේ විශාල වැව් හදන්න වසඹ රජතුමා තමයි මූලිකත්වය අරගෙන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වසඹ රජතුමා විවිධ වැව් කීපයක් හදලා තියෙනවා. ඒ තමයි මහවිලච්චිය වැව, මානා කැටිය වැව, නොච්චි පොතාන වැව, හිරිවඩුන්න වැව මේ වගේ වැව් කිහිපයක් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට මහසෙන් රජතුමා. අපි බලමු මහසෙන් රජතුමා මොන වගේ වැව්ද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. මින්නේරිය වැව, කවුඩුල්ල වැව, හුරුළු වැව, මහකනදරා වැව, මහරත්මලේ වැව මෙන්න මේ වගේ වැව් කිහිපයක් මහසෙන් රජතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ රජතුමා මින්නේරිය වැව නිර්මාණය කරපු නිසා මේ රජතුමාව හඳුන්වනවා මින්නේරි දෙවියන් විදිහට. ඊළඟට අපි බලමු ධාතුසේන රජතුමා කරලා තියෙන වැව් මොනවද කියලා. කලා වැව, මාදුතුගම වැව, පානගම් වැව, මා එළිය වැව මෙන්න මේ කියන වැව් ධාතුසේන රජතුමා විසින් නිර්මාණය කරලා තිනවා. එහෙනම් ධාතුසේන රජතුමා විසින් නිර්මාණය කරලා තින වැදගත්ම වැව තමයි කලා වැව කියලා කියන්නේ. ඊළඟට දෙවන මුගලන් රජතුමා පදවිය වැව, නාච දූව වැව කියන වැව් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට දෙවන අග්බෝ රජතුමා කන්තලේ හා ගිරිතලේ කියන වැව් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට මහා පරාක්‍රම බාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මහා පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේ තමයි මේ ස්වර්ණමය යුගය කියන්නේ ජල තාක්ෂණයේ ස්වර්ණමය යුගය විදිහට අපි ගන්නෙ. ඊළඟට අහසෙන් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනෙට අරගන්නේ නැතුව මුහුදට යවන්න එපා කියන දේත් කියලා තියෙන්නේ මේ මහා පරාක්‍රම බාහු රජතුමා. ඔන්න ඔය විදිහට අපේ ලංකාවේ මහා විශාල වැව් හදන්න මේ රජවරු මූලික අරගෙන කටයුතු කරලා තියෙනවා. ඉතින් විශාල ප්‍රමාණයේ වැවක් ඉදි කරනවා කියන්නේ ඉතා සංකීර්ණ විද්‍යාත්මක දැනුමක් සහිත තාක්ෂණික උත්සාහයක්. රජ රට ශිෂ්ටාචාරයේ ඉදි කරලා තියෙන එවැනි වැව් කීපයක විශාලත්වය අවබෝධ කර ගැනීමෙන් එම වැව් තැනීමේ ජලයෙන් පිරුණු පසු එම වැව් නඩත්තු කිරීමටත් කෙතරම් ඉහළ විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය වන්නේද කියන කාරණය ඔබට වැටහෙයි. බලන්න එහෙනම් මේ වැව්වල විශාලත්වය කොච්චරද කියලා. කලාවැව හෙක්ටයාර 2125ක් විශාලයි. ඊළඟට මින්නේරිය වැව හෙක්ටයාර 2550ක් විශාලත්වයක් දරනවා. ඊළඟට කවුඩුල්ල වැව හෙක්ටයාර 2537කුත්, හුරුළු වැව හෙක්ටයාර 2125කුත්, පදවිය වැව හෙක්ටයාර 2357ක ප්‍රමාණයක් විහිදිලා තියෙනවා. එහෙනම් බලන්න මේ වැව්වල කොච්චර ජලධාරිතාවක් රඳවාගෙන තියෙනවද කියන එක. ඉතින් මෙවැනි විශාල ප්‍රමාණයේ වැව් තැනීමේදී සැලකිල්ලට යොමු කළ යුතු ප්‍රධානතම කාරණය තමයි එහි රැස්වෙන විශාල ජලධාරිතාව මගින් ඇති කරන පීඩනය පාලනය කරගෙන එය දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමටත් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ජලය පිටතට ගැනීමේදී ඇතිවන අතිශය විනාශකාරී පීඩනය මගින් ඇති කරන බලය පාලනය කරගන්න එක. ඉතින් ඒ සඳහා අපේ වාරි ඉංජිනේරුවන් විසින් වැවක තිබිය යුතු තාක්ෂණික අංග කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම තාක්ෂණික අංගයන් අපි බලමු ඒ මොනවාද කියලා. වැව් බැම්ම, රළපනාව, සොරව්ව, බිසෝකොටුව, ඇතුළුවාන, පිටවාන මෙන්න මේ වගේ අංග තාක්ෂණික අංග කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මම අද ඕගොල්ලන්ට වැව් බැම්ම, රළපනාව, සොරව්ව හා බිසෝකොටුව මෙන්න මේ කියන තාක්ෂණික අංග හතර පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරනවා. මුලින්ම අපි බලමු වැව් බැම්ම නිර්මාණය කරනකොට යොදාගෙන තියෙන තාක්ෂණයයි ඉන්වන කාර්යයයි මොනවද කියලා. වැව් බැම්ම නිර්මාණය කිරීමේදී අපේ පැරණි ඉංජිනේරු ශිල්පීන් විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. මහ වැව්වල එකිනෙකට වෙනස් ලෙස වැව් බැමි ඉදි කරලා තියෙනවා කියලා පර්යේෂකයන් අද ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒ සොයාගත් කරුණු අනුව වැව් බැම්ම ඉදි කර තියෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. එක ක්‍රමවේදයක් තමයි එකිනෙකට ලං වෙලා පිහිටි කඳු ගැට දෙකක් යා කරලා වැවේ ජලධාරිතාවයට ඔරොත්තු දිය හැකි ප්‍රමාණයට වැව් බැම්ම උසට ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා. තවත් ක්‍රමයක් තමයි ඕගොල්ලෝ දන්නවා පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රයේ දීර්ඝ වැව් බැම්ම ඉදි කිරීමේදී භූමියේ ස්වභාවික ස්ථාන, ඒ කියන්නේ දුඹුටුල ගල වගේ ස්ථාන තියෙනවා. මෙන්න මේ ස්ථාන සම්බන්ධ කිරීමෙන් එහි ශක්තිමත් බව ආරක්ෂා කරලා තියෙනවා. ඊළඟට මින්නේරිය වැව අපි බලමු. මින්නේරිය වැවේ වැව් බැම්ම කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. මින්නේරිය වැව ගොඩනගන විට වැව් බැම්ම ක්වාට්සයිට් කියන පාෂාණයේ විහිදුම මත තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ක්වාට්සයිට් කියන පාෂාණයේ විහිදුම මත. ඊළඟට සොරබොර වැව. සොරබොර වැවේ වැව් බැම්ම සම්පූර්ණයෙන්ම පිහිටි ගල පාදා ගනිමින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට යෝධ වැව. යෝධ වැවේ වැව් බැම්ම සැතපුම් හතක් චාපාකාරව නිර්මාණය කරලා තිබීමක් දකින්න ලැබෙනවා. ඊළඟට විවිධ පාෂාණ ස්තර යොදා ගනිමින් වැව් බැම්ම නිර්මාණය කර තියනවා කියලා සඳහන් වෙනවා අපේ ඉතිහාසයේ. උදාහරණ තමයි සීගිරි මහවැවේ වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන එක. බලමු සීගිරියේ මහවැවේ වැව් බැම්ම කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ. ඉස්සල්ලාම මැටි තට්ටුවක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට උඩින් පස් තට්ටුවක් දාලා තිනවා. ඊට පස්සේ බොරළු තට්ටුවක් දාලා තිනවා. ඊට පස්සේ කිරිමැටි තට්ටුවක් වශයෙන් එකිනෙක මත එකිනෙක අතුරා ඉතා හොඳින් තලා ගැනීමෙන් තමයි ඒ වැව් බැම්ම ඉදි කරලා තිනවා කියලා වර්තමාන ඉංජිනේරුවන් විසින් අනාවරණය කරලා තියෙන්නේ. ඉන්පසු අපි බලමු වැව් බැම්මෙන් කරන කාර්ය මොකක්ද කියලා. වැව් බැම්මෙන් කරන්නේ විශාල ජලධාරිතාවක් එක තැන රඳවා තබා ගන්න එක. විශාල ජලධාරිතාවක් එක තැන රඳවා තබා ගන්න එක තමයි වැව් බැම්මෙන් කරන කාර්ය. ඊළඟට අපි බලමු රළපණාව කියන තාක්ෂණික අංගයෙන් මොකද්ද සිද්ධ කරන්නේ කියලා. එහෙනම් වැවක් ජලයෙන් පිරී තියෙනකොට එහි මතු පිට තරංග ඇති වෙනවා. එසේ තරංග ඇතිවන්නේ සුළඟේ සහ ජලයේ ඇතිවන චලිතය හින්දා. ඉතින් මේ තරංග වලින් ඇතිවන බලය නිසා වැව් බැම්ම ඛාදනය වීමේ අනතුර වළක්වා ගැනීමට ඉදිකර තියෙන ව්‍යූහය තමයි රළපණාව කියලා කියන්නේ. ඉතින් මේක රළපැන්නුම සලපණාව මෙන්න මේ කියන නම් වලිනුත් හඳුන්වනවා. ඉතින් මේ නිර්මාණය කර තියෙන්නේ වැව් බැම්මේ ඇතුල් පැත්තේ. එහෙනම් වැව් බැම්මේ ඇතුල් පැත්තේ බෑවුමේ කළුගල් ඇතිරීමෙන් තමයි රළපණාව නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු සොරව්ව. සොරව්ව කියන තාක්ෂණික අංගය විශාල ප්‍රමාණයේ වපසරියක විහිද පවතින ජලස්කන්ධයේ ඉන් පිටතට ගන්නකොට ඉතාම පරිස්සමින් කළ යුතු කාර්යයක්. ඉතින් වැවක ජලය පිරී පවත්නා ප්‍රදේශයේ ව්‍යාප්තියට සමාන්තරව එහි ජලය රඳවාගෙන සිටින වැව් බැම්මද උසින් වැඩි වෙනවා. එවිට එම වැවේ ජලකඳේ උසද ඉහළ යනවා. ඉතින් මේ නිසා එහි අධික පීඩනයක් නිර්මාණය වෙනවා. එවැනි පීඩනයක් සහිත ස්ථානයකින් ජලයේ පිටතට මුදා හැරීම අතිශය කල්පනාකාරීව කළ යුතු කාර්යයක් වෙනවා. ඉතින් ඒ සඳහා අපේ පැරණි වාරි ශිල්පීන් විශාල වැවකින් පරිස්සමෙන් ජලයේ පිටතට ගැනීම සඳහා ඉදිකල ව්‍යූහය හඳුන්වනවා සොරව්ව කියලා. ඉතින් මේ සොරව් නිර්මාණයේදී විශාල කළුගල් පතුරු ඉතා සුමට කරලා ජලයේ පිටතට කාන්දු නොවන විදිහට වැව් බැම්ම හරහා නිශ්චිත උස මට්ටමකින් නිර්මාණය කර තිබීමක් දක්නට ලැබෙනවා. උස් බැම්මක් සහිත වැව්වල සොරව් එකිනෙකට වඩා වැඩි ප්‍රමාණයක් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සවි කරලා තියෙනවා. උදාහරණ තමයි පරාක්‍රම සමුද්‍රයේ විතරක් සොරව් 7ක් තිබූ බවට අනාවරණය වෙලා තියෙනවා. ඉතින් ඒකේ අරමුණ තමයි එක් එක් ජල මට්ටම් වලදී ජලය මුදා හැරීමෙන් අවම පීඩන තත්ත්වයක් යටතේ ජලය පිටතට රැගෙන ඒමට ඉන් අවකාශ ලැබෙන නිසා. අනෙක තමයි විවිධ දිශා, ඒ කියන්නේ විවිධ පැතිවලට ජලය බෙදා හරින්න හැකියාව ලැබෙනවා. එසේම වැවක සොරව් වර්ග දෙකක් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි ගොඩ සොරව්ව හා මඩ සොරව්ව කියලා කියන්නේ. අපි බලමු ගොඩ සොරව්ව කියලා කියන්නේ මොකද්ද කියලා. ගොඩ සොරව්වෙන් වැවේ ජල මට්ටම ඉහළ තියෙන අවස්ථාවක ඇල මාර්ගවලට ජලය සැපිය හැකි ආකාරයෙන් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරව් ගොඩ සොරව්ව කියලා හඳුන්වනවා. ඊළඟට මඩ සොරව්ව. මඩ සොරව්ව කියන්නේ මොකද්ද කියලා බලමු. වැවක බැම්මේ පහළ මට්ටමේ පිහිටුවා තිබෙන්නේ මඩ සොරව්ව. වර්ෂා කාලයකින් පස්සේ වැවේ එක් රැස් වෙන රොන් මඩ ඉවත් කරන්නත් වැවේ ජල මට්ටම බෙහෙවින් අඩු කල ජනතාවගේ පරිහරණය සඳහා ජලය ලබා ගැනීමටත් මෙන්න මේ මඩ සොරව්ව භාවිතා කරනවා. ඉතින් හතරවන මහින්ද රජු විසින් කරලා තිනවා වෙස්සගිරිය කියලා සෙල්ලිපියක්. මෙන්න මේ සෙල්ලිපියේ මොහොල් නගා කියන පද දෙකක් දකින්ද ලැබෙනවා. ඒකෙන් අදහස් කරන්නේ සොරොව්වේ ජලය පාලනය කරන දණ්ඩ සකස් කොට තියනවා කියන එක. ඉතින් ස්වභාවික ගල්පතුරු භාවිතා කළා වැව් බැම්ම යටින් හෝ එය විනිවිද යන ආකාරයට සොරොව් නිර්මාණය කර තිබීමක්ද දක්නට ලැබෙනවා. ඉතින් එයින් ජලය මුදා හැරීමට භාවිතා කළා තියෙන්නේ සිරස් අතට සොරොව්වට සම්බන්ධ කර ඇති ගල් කුළුණ. ඉතින් මේ ගල් කුළුණ ඈත් මෑත් කිරීමෙන් අවශ්‍ය තරමින් ජලයේ පිටතට මුදා හැරීමට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ගල් කුළුණු හඳුන්වන්න යොදලා තියෙන වචනය තමයි දිය කැට පහන කියන වචනය. ඉතින් වෙස්සගිරියේ සෙල්ලිපියේම එක් තවත් තැනක මෙහෙම සඳහන් වෙනවා. ඒ තමයි සතර රියන දියට හිඳ වූ දිය කැට පහන් කියලා. සතර රියනක් දියට් හිඳ උද්දිය කැට පහන් කියලා. මේකෙන් අදහස් කරන්නේ ජලය පාලනය කිරීමට සොරොව්වට සම්බන්ධ කර තිබූ ගල් කුළුණක් රියන් හතරක් උසින් යුක්ත වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඕගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා ඇති සොරොව්වක් ඉදිකිරීමටත් එය පරිහරණය කිරීමටත් විද්‍යාත්මක දැනුමක් අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම ඊට අදාළ වන්නේ ජලයේ හැසිරීම හොඳින් තේරුම් අරගෙන තියෙනවා කියන එක. ඉතින් ජලයේ සතු එම ගුණය හඳුන්වන්න ජලයේ ගම්‍යතාවය කියන පදේ භාවිතා කරනවා. අපේ රටේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන තේමාව ඔස්සේ සොරොව් ගැන ඉගෙන ගැනීම වැදගත් වන්නේ අන්න ඒ නිසයි. ඉතින් මේ වර්තමානයේ තවත් තහවුරු වන කාරණයක් තමයි වර්තමානයේ විදේශ ඉංජිනේරුවන් මාදුරුවෝය ජලාශයේ සොරොව්වක් ඉදිකිරීමට තීරණය කළ ස්ථානයේ අපේ පැරණි ඉංජිනේරුවන් විසින් මීට අවුරුදු සිය ගණනකට ඉහත කාලයකදී සොරොව්වක් ඉදි කළා තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. ඊළඟට අපි බලමු වැවක තවත් අංගයක් විදිහට බිසෝකොටුව පිළිබඳ ඉගෙන ගන්න. බිසෝකොටුව කියලා කියන්නේ සොරොව්වේම අංගයක්. විශාල හා ගැඹුරු වැවකින් වැව් බැම්ම හරහා සොරොව්වක් මගින් ජලය පිටතට ගලා යාමේදී ඇතිවන පීඩනය වැව් බැම්මට බෙහෙවින් හානි කරනවා. වැවෙන් පිටතට ජලය ගලා එනකොට ජලයේ පීඩනය පාලනය කිරීමට ගැඹුරු හතරැස් ලිඳක හැඩයට තනා ඇති නැතිනම් කළු ගලින් තැනු ආයත චතුරස්‍රාකාර හැඩයකින් තනා ඇති අවකාශය බිසෝකොටුව නමින් හඳුන්වනවා. ඉතින් ඒක ඉහලින් බලනකොට පේන්නේ කොටුවක් විදිහට. ඉතින් බිසෝකොටුවක් වැවේ ඇතුළු පැත්තෙහි වැව් බැම්මට සමීපව තමයි තනවලා තියෙන්නේ. බිසෝකොටුවට වැවේ ජලය ඇතුළු කරන්නේ නල මාර්ගයක් මගින්. බිසෝකොටුව තුල උස් පහත් කළ හැකි පියන් පතක් තියෙනවා. ඉතින් ඒක උස් පහත් කිරීමේ බිසෝකොටුව තුලින් වැව් බැම්ම හරහා ජලය පිටතට ගැනීමට තනවෑ ඇති නල මාර්ගයට පාලනයකින් යුතුව ජලය නිකුත් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. බිසෝකොටුව යනු ලංකාවේ පැරණි ශ්වාරි ශිල්පීන්ගේම නිර්මාණයක් කියලා තමයි පිළිගන්නේ. ඉහතින් අප කතා කළ වැවක තාක්ෂණික අතින් ප්‍රධාන අංග හතරක් පිළිබඳ ඔන්න අපි දැන් කතා කරා. ඉතින් බල වැව් බැම්ම, බිසෝකොටුව, රළපනාව, සොරොව්ව මෙන්න මේ කියන තාක්ෂණික අංග හතර වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු තවත් අමුණු හා ඇල මාර්ග පිළිබඳව. ඔන්න එහෙනම් වාරි තාක්ෂණයේ අනිත් තාක්ෂණික අංගය තමයි අමුණු හා ඇල මාර්ග කියලා කියන්නේ. මුලින්ම අපි බලමු අමුණක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ගංගාවක් දඟර ගැසෙමින් වක්කලමක හැඩය ගන්නා ස්ථානයක් තමයි මේ සඳහා අපේ පැරණි ඉංජිනේරුවන් තෝරගෙන තියෙන්නේ. ඒ එම ස්ථානවල ජල පහරේ වේගය අඩුවන බව ඔවුන් දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් එවැනි තැනක් තෝරගෙන එහි පිහිටි ගල පාදාගෙන ශක්තිමත් වැව් බැම්මක් ඉදී කිරීමට කටයුතු කරලා තියෙනවා. පස්සේ එහි ජලය රඳවා තබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. එම ස්ථානයක් තමයි අමුණක් විදිහට හඳුන්වන්නේ. ඉතින් ලංකාවේ මෙවැනි අමුණු අපිට විවිධ ගංගා හරස් කිරීම මගින් ඉදි කරලා තියෙනවා කියලා දකින්ද ලැබෙනවා. ඉතින් ඒ අතර වැදගත් වෙනවා ඔය මල්වතුය හරහා ඉදි කරලා තියෙන තේක්කම අමුණ, ඊළඟට මහවැලි ගඟේ මහියංගණයට දකුණින් පහලින් ඉදි කරලා තියෙන මිනිපේ අමුණ, ඊළඟට අනිත් එක තමයි මහවැලි ගඟේ අතුශාකාවක් වන අඹන් ගඟ හරස් කරලා බැඳ තියෙන ඇලහැර අමුණ. මෙන්න මේ වගේ අමුණු අපිට වැදගත් වෙනවා. අමුණු බැඳ ජලය එක් රැස් කර එතැනින් ජලය ඇල මාර්ග ඔස්සේ විවිධ අවශ්‍යතා සඳහා ජලය රැගෙන යාමට කටයුතු කරලා තියෙනවා. පැරණි ශ්‍රී ලංකාවේ ඇල මාර්ග තැනීමට අවශ්‍යතා මතුවලා තියෙන්නේ විවිධ කරුණු පදනම් කරගෙන. අපි බලමු ඒ කරුණු මොනවද කියලා. පළවෙනි එක, වැව්වල හෝ අමුණුවල සිට වගාබිම් කරා ජලය රැගෙන යාමට. වැව්වල හෝ අමුණුවල ඉඳලා වගාබිම් කරා ජලය රැගෙන යාමට උදාහරණයක් තමයි මිනිපේ ඇල. එහෙනම් මිනිපේ ඇල පළමුවන අග්ගබෝධි රජු විසින් තමයි මහවැලි ගඟේ ඉඳලා නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ මිනිපේ ඇලෙන් පොළොන්නරුවේ පහත් බිම් වලට ජලය රැගෙන යාමට තමයි මේ ඇල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ මගින් කෘෂිකාර්මික කටයුතු හා පොළොන්නරුවේ ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ලබාගෙන තියෙනවා. ඊළඟට දෙවැනි කාරණය තමයි අමුණක සිට වැවකට හෝ වැව් කිහිපයකට ජලය අරගෙන ගිහිල්ලා තියෙනවා. උදාහරණ තමයි ඇලහැර ඇල. ඇලහැර ඇල නිර්මාණය කළේ වසභ රජතුමා. එහෙනම් වසභ රජතුමා මේක නිර්මාණය කළා තියෙන්නේ මේ ඇලහැර ඇල මගින් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, ගිරිතලේ කියන වැව් සඳහා ජලය අරගෙන යන්න. ඊළඟට අනිත් එක තමයි වැවක සිට තවත් වැවකට හෝ වැව් කිහිපයකට ජලය අරගෙන ගිහිල්ලා තියෙන එක. උදාහරණේ තමයි යෝදෑල. මේක ජයගඟ කියලාත් හඳුන්වනවා. ධාතුසේන රජතුමා තමයි මේක ඉදි කළා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම යෝදෑලෙන් කලාවැවේ සිට තිසාවැව දක්වා ජලය රැගෙන යාමට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අතරතුර මේ ඇල මාර්ගයේ මගින් තවත් වැව් 64ක් පෝෂණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ යෝදෑලේ තියෙන සුවිශේෂත්වය තමයි මෙම ඇලේ බැස්ම කිලෝමීටර් 1කට මිලිමීටර් 95ක බැස්මක් දකින්න තියෙනවා. නැත්තම් සැතපුමකට අඟලක බැස්මක් දකින්න තියෙනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම භූමියේ බැස්ම අනුව මෙම ඇල මාර්ගයේ තනා තිබීම විශේෂත්වයක් ගන්නවා. දැන් අපි බලමු ඇල මාර්ග තැනවීමේ තාක්ෂණය හා මුහුණ දුන්න අභියෝග මොනවාද කියලා. එකක් තමයි භූමියේ උස පිළිබඳ ඉතාම නිවැරදි මිනුම් ලබාගෙන තියෙනවා. අනිත් එක තමයි ඇල මාර්ග ඇලේ පළල හා ගැඹුර නිසි ලෙස පවත්වාගෙන ගිහින් තියෙනවා. ඊළඟට ලිහිල් පස් ස්තර සහිත ස්ථානවල පැති බැමි යොදලා ඉවුරු සේදීම වළක්වන්න කටයුතු කරලා තියෙනවා. අනිත් එක තමයි භූමියේ විෂමතාවයන්ට ගැළපෙන විදිහට ඇල තනවලා තියෙනවා. ඉතින් මෙසේ ගොඩනගන ලද ඇල මාර්ග හා කටයුතු කළ පුද්ගලයන් පැරණි කාලයේ සිටි බවට තොරතුරු සඳහන් වෙනවා. ඒ තමයි ක්‍රිස්තු පූර්ව 2 සියවසට අයත් සෙල් ලිපියක අඩික කියන නමින් හඳුන්වලා තියෙන නිලධාරියෙක් ගැන. ඔහු ඇල මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපි බලමු පැරණි ලංකාවේ පොකුණු තාක්ෂණය පිළිබඳ තොරතුරු මොනවාද කියලා. වියලි කලාපයේ මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා තමයි පොකුණු නිර්මාණය කරලා තියෙන්නේ මේ වියලි කලාපයේ. අපි බලමු ඒ පොකුණු වර්ග මොනවාද කියලා. එකක් තමයි ජලය පරිභෝජනය සඳහා ඉදි කරලා තියෙන පොකුණු. ඊළඟට වැසි ජලය ක්‍රමානුකූලව බැහැර කිරීමේ පොකුණු තියෙනවා. ඊළඟට අලංකාරය සඳහා ඉදි කරලා තියෙන පොකුණු තියෙනවා. ඊළඟට පරිසරයේ සිසිල්ල තබා ගැනීමට ඉදි කරලා තියෙන පොකුණු තියෙනවා. ඊළඟට මේ පොකුණු වලින් එක කාරණයක් නෙමෙයි, කාරණා දෙක තුනක්ම සමහරක් විට ඉෂ්ට කරගෙන තියෙනවා. උදාහරණයක් තමයි ස්නානය සඳහා කුට්ටම් පොකුණ. ඊළඟට අබේගිරියේ තියෙන ඇත් පොකුණ. ඊළඟට ওই රන්මසු උයනේ තියෙන පොකුණු විශේෂයෙන්ම ජල ක්‍රීඩා කරන්නයි ස්නානය සඳහායි දෙකටම නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අබේගිරි දාගැබේ තියෙනවා පොකුණු. ඒ වැසි ජලය ක්‍රමානුකූලව බැහැරකරන්න යොදාගෙන තියෙන පොකුණු. ඊළඟට අලංකාරය සඳහා අනුරාධපුරයේ තියෙන ওই කුමාර පොකුණ, නෙළුම් පොකුණ. මෙන්න මේ වගේ පොකුණු වර්ග ඉදි කරලා තියෙනවා. ඊළඟට ওই පරිසරයේ සිසිල්ල තබා ගන්න විශේෂයෙන්ම ආරාමවාසී භික්ෂුන් වහන්සේලා අධිභාවනා යෝගීව ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ පරිසරයේ සිසිල් බව ආරක්ෂා කරන්ඩ පොකුණු නිර්මාණය කරලා තියෙනවා. උදාහරණ තමයි කළුදිය පොකුණ කියන එක. ඉතින් ස්නානය හෝ පානීය ජලය භාවිතා කළ ඇතැම් පොකුණු වල ජලය අපවිත්‍ර වන විට පොළව යටින්ම අපවිත්‍ර ජලය ඇලකට හෝ සුදුසු ස්ථානයකට බැහැර කිරීම සඳහා පොකුණු පතුලේ කුහර තබා නල මාර්ග තනවලා තියෙනවා. උදාහරණ තමයි කුට්ටම් පොකුණ. බොහෝ පොකුණු වල ඉවුරු ගල් පතුරු යොදා නිම කරලා තියෙනවා. ඉතින් එම ගල් පුවරු එකක් මත එකක් සම්බන්ධ කර ඉතාම තුනී ශක්තිමත් බදාමයකින් තමයි සවි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පොකුණේ ජල ඉවුරු වලට කාන්දු වීම ඉතාම වෙනවා. ඉතින් පොකුණට බැසීමට විටක පඩි පෙළක් දකින්න තියෙනවා. ඉතින් ඒ අනුව පොකුණු තැනවීම මනා සැලසුමකට අනුව මෙන්ම පරිසරය පිළිබඳ හොඳ අවබෝධයකින් සිද්ධ කරලා තියෙනවා කියලා ඔන්න දැන් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට අපි බලමු ජල උද්‍යානවල තාක්ෂණය කොහොමද කියලා. මෙරට උයනක් තැනූ මුල්ම රජතුමා තමයි මුටසීව රජතුමා කියලා කියන්නේ. ඒ මහමෙවුනා උයන. ඉතින් මහමෙවුනා උයනේ නා නිර්මාණය කරේ මුටසීව රජතුමා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි පස්සේ මෙන්න මේ මහමෙවුනා උයන දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලාට පූජා කරා කියලා සඳහන් වෙනවා. ඉතින් මුටසීව රජුට පස්සේ කූටකන්න තිස්ස රජු පద్මස්වර නමින් උයනක් කළා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ හැරුණු විට වසඹ රජතුමා, ගෝඨාභය රජතුමා, පළමුවන පරාක්‍රමබාහු රජතුමා, ඊළඟට පළමුවන කාශ්‍යප රජතුමා, පළමුවන අග්බෝ රජතුමා මෙන්න මේ වගේ රජවරුන් උයන් තනවලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අතීතයේ මෙරට පැවති උද්‍යාන අතර අනුරාධපුරයේ රන්මසු උයන හා සීගිරි ජල උද්‍යානය අදටත් අපට දැකගත හැකි විශිෂ්ට තාක්ෂණයෙන් හෙබි උද්‍යාන බවට පත් වෙනවා. ඉතින් මේවා ප්‍රභූ ජනයා සඳහා ඉදි කරන්නට ඇතැයි කියලා විශ්වාස කරනවා. අපි බලමු මෙන්න මේ ජල උද්‍යානවල කැපී පේන ලක්ෂණ මොනවාද කියලා. එහෙනම් මේ ජල උද්‍යාන කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා බලමු. එකක් තමයි භූමියේ ස්වභාවය හා පරිසරයට ගැළපෙන විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඊළඟට මේ සැලසුම් කළ මාර්ග පද්ධතියක්, ඒ කියන්නේ වෙනම ගමන් කරන්න මාර්ග පද්ධතියක් තනවලා තියෙනවා. ඊට අමතරව ජල කාණු, පොකුණු, ජලමල් මෙන්න මේ වගේ දේවල් තනවලා මේ උද්‍යානය අලංකාර කරලා තියෙනවා. ඊළඟට එලිමහන් ගෙවල්, මණ්ඩප හා විවේක ස්ථාන ආදිය තනලා ගස්වැල් වවා රමණීය පරිසරයක් නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. ඊළඟට උද්‍යාන පාලකයන් යටතේ මනා ලෙස උයන නඩත්තු කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් පැරණි ලංකාවේ දැකිය හැකි රන්මසු උයනයි සීගිරි ජල උද්‍යානයයි ඉහත අපි කතා කරපු ලක්ෂණ දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් රන්මසු උයන සඳහා ජලය අරගෙන තියෙන තිසාවෙන් ඒ සඳහා උමං මාර්ගයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ බලන්න එහෙනම් මේ උයන් සඳහා උමං මාර්ගයෙන් ජලය රැගෙන ඒමක් දකින්න පුළුවන් වෙනවා. ජල උද්‍යාන අතර වැදගත්කමක් ලැබෙනවා සීගිරි ජල උද්‍යානයේට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේක නිර්මාණය කළේ පළමුවන කාශ්‍යප රජතුමා. පළවෙනි කාශ්‍යප රජතුමා තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් සීගිරි ජල උද්‍යානයේ කැපී පේන තාක්ෂණික අංගයක් විදිහට අපි කතා කරන්නේ ජලමල්. මොකද මේවා ස්වභාවික තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ ජලමල් වල වැදගත්කම පොඩ්ඩක් කතා කරලා බලමු. කොහොමද මෙන්න මේ ජලමල් නිර්මාණය කරලා තියෙන තාක්ෂණය කොහොමද කියන එක චුට්ටක් අපි කතා කරමු. සීගිරි ජලමල්. සීගිරියේ ජලමල් බටහිර උද්‍යානයේ තමයි දකින්න තියෙන විශේෂම නිර්මාණයක් වෙන්නේ. බටහිර ජල උද්‍යානය හරහා සීගිරි පර්වතයේ වෙත විහිදිලා තියෙන පිවිසුම් මාර්ගයේ දෙපැත්තේ තමයි මේ ජලමල් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් ජලමල් හතරක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ජලමල් හතරේ නිර්මාණය කිරීමට හේතුව තමයි ඒවායින් ඉහළට නගින ජල කඳේ උසෙහි යම් වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවය. ඉතින් මෙන්න මේ ජලමල් සකසලා තියෙන්නේ ඉතාම ක්‍රමව, ඉතා සරල වූත් කාර්යක්ෂම වූත් ක්‍රමයකට. ඒ තමයි අඩි 600කට ආසන්න වන උසක ඉඳලා කාණු පද්ධතියක් හරහා තැනි තලාවට ගලා එන ජලය හිටිවනම හරස් කළා සැලකිය යුතු තරමේ පීඩනයක් ඇති කිරීමෙන් ජලය ඉහළට එසවීම එහිදී අනුගමනය කළා තියෙන ඔන්න මූල ධර්මය. ඉතින් එසේ පීඩනය ඇතිවන තැන කාණුවේ ඉහළින් වෘත්තාකාර හැඩයකට සිදුරු විදින ලද ගල් පතුරක් සවිකිරීමෙන් චමත්කාරජනක විදිහට ජලය ඉහළට විදීමට තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ස්වභාවිකව ජනනය වන පීඩනයේ හින්දා ඉහළට එසවෙන ජල කඳේ උස වෙනස් කිරීම සඳහා යොදාගෙන තියෙන උපක්‍රමය තමයි මේ පීඩනය උපදින තැනට ඉහළින් තියෙන ගල් පතුරේ විද තියෙන සිදුරුවල විෂ්කම්භය වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ එක එක විදිහට විෂ්කම්භයේ කුඩා විෂ්කම්භයක් තියෙන විශාල විෂ්කම්භයක් තියෙන මේ විදිහට සිදුරුවල ඒ විෂ්කම්භ වෙනස් කරලා තියෙනවා. එහෙනම් විෂ්කම්භය අඩු සිදුරෙන් වැඩි පීඩනයක් නිදහස් වෙන නිසා ජල කඳ වැඩි උසකට එසවෙනවා. ඊළඟට විෂ්කම්භයේ වැඩි සිදුරකින් ඊට වඩා අඩු උසකට තමයි ජලකඳ ඉහළට එසවෙන්නේ. ඉතින් සීගිරි පර්වතයේ ඉහළ ඉඳලා පහළට ගලාගෙන එන මේ ජලය ඊට මුසුවන රොන්මඩ ස්වභාවික ගුරුත්ව බලයෙන් පහළට කිඳා බැසීමට ජලයේ වැඩි දුරක් අඩු බැස්මකින් යුතුව ගලා යාමට හැකිවන විදිහට සීගිරියේ ජල උද්‍යානයේ කාණු පද්ධතිය හදලා තියෙන්නේ දඟරාකාරව. ඉතින් දඟරාකාරව මොකද අර වර්ෂා කාලයේදී රොන්මඩත් එක්ක තමයි ජලය ගලාගෙන එන්නේ. ඉතින් එන්නේ ඒවා පහළට කිඳා බසින්න තමයි මේ දඟරාකාරව මේ කාණු පද්ධතිය සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ කාණු වල තැන් කීපයකින් මේ ඉවත් කරන්න පුළුවන් වෙන විදිහට ගල් පතුරු යොදාගෙන තියෙනවා. ඉතින් වර්ෂා කාලයෙන් පස්සේ මේ කාණු පත්ලේ එකතු වෙන රොන්මඩ ඉවත් කරන්න තමයි ඒ ගල් පතුරු තැනින් තැන දාලා තියෙන්නේ. ඉතින් මහවැසි ඇද වැටෙන කාලවල සීගිරියේ ජලමල් ක්‍රියාත්මක වෙන ආකාරය අපිට අදට වුණත් ඒ ප්‍රදේශව ගියොත් එහෙම සීගිරියට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය අපි කතා කරා ජල කළමනාකරණයේ ප්‍රධාන අංග හතරක් ගැන. මහවැව් තැනීම, ඊළඟට ඇලහා අමුණුහා ඇල මාර්ග තැනීම, අනිත් එක තමයි උද්‍යාන, ඊළඟට අනිත් එක තමයි පොකුණු තාක්ෂණය. මෙන්න මේ ප්‍රධාන හතර පිළිබඳ ඕගොල්ලෝ මනා වැටහීමක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඊළඟට තව එකක් තමයි පුතේ අනුරාධපුරයේ කියලා කියන්නේ වියලි කලාපීය ප්‍රදේශය. මේ වියලි කලාපීය ප්‍රදේශයක් නිසා මොකද රස්නේ වැඩි. අනිත් එක තමයි ওই ප්‍රදේශයේ තියෙන පානීය ජලයේ කිවුල් සහගත බවින් යුක්තයි. ඉතින් ඒක නිසා මේ ජලයේ පානීය ජලයේ નિયમિત ප්‍රමිති ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන තාක්ෂණයක් ඒගොල්ලෝ ඔන්න නිපදවගෙන තියෙනවා. ඉතින් ඒ තමයි ඌරා කැටලින් කියලා කියන්නේ. එහෙනම් ඌරා කැටලින් කියලා කියන්නේ විශේෂයෙන්ම විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කීපයක් ලිඳ තුලට බස්සවලා එහි බිත්ති ආවරණය කිරීම සිදු කරලා තියෙනවා. ඉතින් ඒවා ඌරා කැටලින් කියලා කියනවා. ඉතින් මෙන්න මේ ඌරා කැටලින් වලින් කරලා තියෙන්නේ විශේෂයෙන්ම අර කිවුල් සහගත ගතිය නැති කරන්න තමයි වියලි කලාපයේ ජනතාව මේ ඌරා කැටලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න එහෙනම් අපි බැලුවා අද මේ පැරණි ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණය කරලා කොහොමද තියෙන්නේ කියන එක විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ විභාගෙට කොහොමද මේ වගේ ප්‍රශ්න සකස් කරන්නේ කියලා. එහෙනම් අපි ප්‍රශ්න කිහිපයක් බලමු. මේ ජල කළමනාකරණයෙන් මොන වගේ ප්‍රශ්නද විභාගයකට එන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ වාරි තාක්ෂණය නැත්නම් ජල කළමනාකරණයෙන් ප්‍රශ්න කිහිපයක් එක දිගටම ඇවිල්ලා තියෙනවා. 2016 අපි බලමු මොන වගේ ප්‍රශ්නයක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. හතරවෙනි එක තමයි ඔන්න 2016 හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එක ඇලහැර ඇල මගින් ජලයේ සපයනු ලබන වැව් තුනක් නම් කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. නෝ අපි දැන් දන්නව මොනවාද කියලා. මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ, කාන්තලේ. ඔන්න ඔය කියන වැව් හතරෙන් තුනක් නම් කරාම හරි. ඊළඟට ඒකේ දෙවනි ප්‍රශ්නේ තියෙනවා දෙවනි A B C D කියලා. බලන්න A එක මහියංගණයට දකුණු දෙසින් මහවැලි ගඟ හරස් කරලා තැනු අමුණ අපි දන්නවා දැන් මොකද්ද කියලා. මිනිපේ අමුණ. ඊළඟට කලාවැවේ සිට තිසාවැව දක්වා ජලය ගෙන යාම සඳහා නිර්මාණය කළ ඇල මාර්ගය මොකද්ද කියලා අහනවා. මොකද්ද එහෙනම් ඕගොල්ලෝ දැන් දන්නවා කලාවැවේ සිට තිසාවැව දක්වා යෝධ ඇල නැත්තම් ජයගඟ කියලා කියනවා. ඊළඟට සී අහලා තියෙනවා. සී වෙනි ප්‍රශ්නේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය කියන අදහස දැරූ රජතුමා. දන්න ඕගොල්ලෝ මහා පරාක්‍රමබාහු රජතුමා නැත්තම් කියනවා පළමුවන පරාක්‍රමබාහු රජතුමා කියලා. ඊළඟට ඒකෙම වර්ෂා ජලයෙන් පෝෂණය වන කුඩා වැව් පද්ධතියක් හඳුන්වනවා වැව් ප්‍රපතනය නැත්නම් ඒකට කියනවා එල්ලංගාව කියලා. ඊළඟට අපි බලමු මේ හතරවෙනි ප්‍රශ්නේම තුන්වෙනි කොටස A B කියලා තියෙනවා. ඔන්න කොටස් දෙකක් තුන්වෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙන් අහනවා වැවක ප්‍රධාන තාක්ෂණික අංග දෙකක් නම් කරන්න කියලා. දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තා ප්‍රධාන තාක්ෂණික අංග මොනවාද කියලා. ඒ තමයි වැව් බැම්ම, බිසෝ කොටුව, රළපනාව, සොරවුව කියන අංග. එහෙනම් ඒකෙම අනිත් ප්‍රශ්නේ අහලා තියෙන්නේ B ප්‍රශ්නෙන් ඔබ ඉහත ඒහි නම් කළ එක් තාක්ෂණික අංගයක නිර්මාණය හා ප්‍රයෝජනය පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් වැව් බැම්ම, බිසෝකොටුව, රළපනාව, සොරව්ව මෙන්න මේ කියන තාක්ෂණික අංග හතරෙන් දෙකක් නම් කළා. ඒ දෙකේ ලක්ෂණ තාක්ෂණික නිර්මාණ මොනවාද කියලා, නිර්මාණය කළා තියෙන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට විස්තර කරන්න හැකියාව තියෙනවා. ඊළඟට ඒකෙම හතරවෙනි ප්‍රශ්නය අහලා තිනවා, පොළොන්නරු රාජධානිය බිඳ වැටීමෙන් පස්සේ මහා පරිමාණ වාරි මාර්ග ක්‍රම බිහි වූයේ ඇයිදයි කරුණු තුනක් ඇසුරින් පැහැදිලි කරන්න. දැන් ඕගොල්ලෝ දන්නව ඇයි මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටීමෙන් මහා පරිමාණ වාරි මාර්ග ක්‍රම බිහි නොවූයේ. ඒ තමයි තෙත් කලාපය සඳහා ජල සම්පාදන කටයුතු එතරම් අවශ්‍ය වුණේ නැහැ. අනිත් එක තමයි ජල සම්පාදනයට යෝග්‍ය භෞතික සාධක තිබ්බේ නැහැ. ඊළඟට අනිත් එක තමයි වී වගාවට අමතර විවිධ ආහාර වර්ග දකින්න පුළුවන් වුණා. අනිත් එක තමයි වැව් තාක්ෂණය අභාවයට යනවා. ඉතින් මෙන්න මේ කාරණා ඕගොල්ලන්ට විස්තර කළා ඔන්න ලියන්න පුළුවන් වෙනවා. ඔය 2016 ඕ ලෙවල් කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න. ඊළඟට අපි බලමු 2017 මේ වාරි තාක්ෂණයේ මොන වගේ ප්‍රශ්නද එකතු කරලා තියෙන්නේ කියලා. ඒකෙත් හතරවෙනි ප්‍රශ්නෙම තමයි. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එක අහලා තිනවා. ඔන්න පළවෙනි කොටසෙන් අනුරාධපුර යුගයේදී ඉදිකරන ලද විශාල වැව් තුනක් නම් කරන්න. එහෙනම් ඕගොල්ලෝ දන්නව අනුරාධපුරයේ තියෙන විශාල වැව් මොනවාද කියලා. මෙන්න මේ වගේ වැව්. මින්නේරිය වැව, කවුඩුල්ල වැව, පදවිය වැව, හුරුළු වැව, කලා වැව, නච්චදූව වැව, මහකනදරා වැව, මහවිලච්චිය වැව, ගිරිතලේ වැව, කන්තලේ වැව, මේ වගේ වැව් කීපයක් දකින්න පුළුවන් වෙනවා. එහෙනම් අහන්නේ තුනයි, ඕගොල්ලෝ තුනක් නම් කරන්න පුළුවන්. ඊළඟට අනිත් එක අහනවා, ඒකේ දෙවනි කොටසේ C කියන ප්‍රශ්නේ. ජල පීඩනය සමනය කොට ඇලට ජලය නිකුත් කිරීමට භාවිතා කරලා තියෙන තාක්ෂණික නිර්මාණය මොකද්ද කියලා. ජල පීඩනය සමනය කොට ඇලට ජලය නිකුත් කිරීමට භාවිතා කරලා තියෙන තාක්ෂණික නිර්මාණය මොකද්ද කියලා අහන්නේ. එහෙනම් ඕගොල්ලෝ දන්නවා මොකද්ද කියලා. බිසෝකොටුව කියන එක තමයි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලන්න ඒකෙම හතරවෙනි ප්‍රශ්නෙම තුන්වෙනි කොටසෙන් අහලා තියෙනවා, අතීත පාලකයන් මහවැව් ඉදිකිරීමෙන් බලාපොරොත්තු අරමුණු දෙකක් සැකෙවින් පැහැදිලි කරන්න. අතීතයේ පාලකයන් මහවැව් ඉදිකිරීමෙන් බලාපොරොත්තු අරමුණු දෙකක් සැකෙවින් පැහැදිලි කරන්න. අපි කතා කරා කලින් මේ මහවැව් ඉදිකිරීමෙන් මොන වගේ අරමුණුද බලාපොරොත්තු වුණේ කියලා. බලන්නේ තමයි. එහෙනම් කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීම සඳහා, ගම් වතුර පාලනය කිරීම සඳහා, නාගරික ජල අවශ්‍යතා සපුරාලීම සඳහා. ඉතින් මෙන්න මේ වගේ පිළිතුරු මේකට ඔන්න යොදා ගන්න ඕනි. අනිත් එක තමයි මේ පිළිතුරු ලියලා ඕගොල්ලෝ නිකන් තියන්න එපා, විස්තර කරන්න කටයුතු කරන්න ඕනි. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ඕගොල්ලන්ට එන්න පුළුවන් ඉදිරියේදී. දැන් එහෙනම් ඕගොල්ලෝ 2018 ඊළඟට අනිත් වර්ෂවලත් මේ ජල කළමනාකරණයෙන් මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ බලන්න ඕනි. හොඳයි, එහෙනම් අපි අද කතා කරේ එහෙනම් ජල කළමනාකරණය ගැන. එහෙනම් ජල කළමනාකරණයෙන් මොන වගේද කියන එක, ලංකාවේ මොන වගේ තාක්ෂණයක් තිබ්බද කියන එක ඕගොල්ලෝ දැන් ඉගෙන ගන්න ඇති. එහෙනම් තවත් ඕගොල්ලෝ මේ පිළිබඳව කරුණු පොතපත හොයලා බලලා කරුණු එකතු කර ගන්න. එහෙනම් පුතේ අද මම මේකෙන් අදට මම නවතිනවා. ඕගොල්ලන්ට සුබ දවසක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඌේ ගුරු කිතරින් ඉතිහාසයේ පාඩම ඔබට කියලා දුන්නේ එරන්දි දිල්රුක්ෂ ගුරුමෑණියන්.
ඌේ ගුරු කිතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේ දරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුන්.